මිළඟට ගරු මහින්ද අමරවීර අමාත්‍ය ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙන්න තිබුණේ වෙනත් කාරණයක් සම්බන්ධව. නමුත් විපක්ෂ නායකතුමා කිව්වා අදම මේ IMF සහනය ලැබීම පිළිබඳව විවාදය පැවැත්විය යුතුයි කියලා. එහිදී මම දැක්කා විරුද්ධ පක්ෂයේ කතා කරපු බොහෝ මන්ත්‍රීවරු මේ කටයුත්ත අගය කරමින් කතා කරා වගේම තවත් අය මේකට එරෙහිව කතා කරමවත් අපිට දකින්නට ලැබුණා. මේකෙන් සතුටු වෙන කණ්ඩායම් ආණ්ඩු පක්ෂෙත් විරුද්ධ පක්ෂෙත් ඉන්න බව අපි දන්නවා. මොකද ජනතාව ඉන්න තැනින් ඉස්සරහට එන්න අවස්ථාව ලැබීම පිළිබඳව අපේ රත්නසේකර මන්ත්‍රීතුමා කිව්වා මේ රතිඤ්ඤපත්තු කරා කියලා. මම හිතා රතිඤ්ඤපත්තු කරන්න හේතුව ණය ලැබීම නෙවෙයි. ණය ලැබීම නෙවෙයි, ජනාධිපතිතුමා කිව්වා බංකොලොත්භාවයෙන් අද රට ඒ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරපු එක ඉවත් වෙලා රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා කියලා. මොකද මේ රට බංකොලොත් රටක් විදියට අවුරුද්දකට ආසන්න කාලයක් පැවතිලා තිබුණා. ඒ බංකොලොත් භාවයෙන් මිදීම පිළිබඳව තමයි ජනතාව ඒ සතුට ප්‍රකාශ කරන්නට ඇත්තේ. මොකද අපි දන්නවා පහුගිය කාලේ අපේ LC එකක් පිළිගත්තේ නැහැ, අපේ බැංකුවක් පිළිගත්තේ නැහැ. අපිට සමහර වෙලාවට මේ රටට ගේන්න තියෙන බාණ්ඩ වැඩි මිලකට ගේන්න සිද්ධ වුණේ. මොකද අපේ මුදල් පිළිබඳව විශ්වාසයක් තිබුණේ නැහැ. තෙල් වුණත් එහෙමයි, හැම දෙයක්ම මේ හැම එකක්ම ගේන්න උනේ සාමාන්‍ය ගන්න ගාණට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවලා. ඒ තත්ත්වයේ ඉවත්වීම පිළිබඳව අපි හැමෝම සතුටු වෙන්න ඕන. ඒ වගේම IMF ක්‍රියාවලිය කියන්නේ මේ ඩොලර් බිලියන් 3ක් විතර ගන්න එක නෙමෙයි. මේ හරහා ජාත්‍යන්තර වැතියෙන විශ්වාසය, ඒ වගේම මේ හරහා එන ආයෝජකයන් පිළිබඳවත් යම් විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරේ උනත් මේ හැම එකකදීම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආය විදුලිය කැපෙන්නේ නැති, ඒ වගේම ඉන්ධන හිඟයක් නැති, ඒ වගේම සංචාරකයාට අවශ්‍ය පහසුකම් තියෙන රටක් නිර්මාණය වෙනවා කියන්නේ හැමෝටම සංචාරක ව්‍යාපාරේ දියුණුවට ඒක හේතුවක් වෙනවා. අපි දන්නවා මේකට උත්තේදී මේක බොහොම අමාරු ගමනක් ගියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය බාර ගන්න වෙලාවේ. අපි දන්නවා එතුමාට තිබුණේ පාර්ලිමේන්තුවේ මේ හිටි මන්ත්‍රී කණ්ඩායම ක්‍රමානුකූලව 150ක් විතර ඉඳපු එක. එහා පැත්තට ගොඩාක් කට්ටිය ගියා. ඒ ගියා. එදා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් මේ පැත්තට එකතු වුණේ නැත්තම් සමහර වෙලාවට තවත් මේ නායාම යන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙවෙයි අද මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ. එහෙම වුණා නම් වෙන කෙනෙක් මේ රටේ ජනාධිපති ධුරය බාරගත්තා නම්, එහෙමත් නැත්නම් රට අරාජික වුණා නම්, කවුරුත් බාරගත්තේ නැතුව ඒ තත්ත්වයන් නැති වුණා නම් අද මේ සතුට ලබන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි ආඩම්බර වෙනවා, සතුටු වෙනවා අපේ පක්ෂ කණ්ඩායම අපේ මන්ත්‍රීවරු 10 දෙනාම. අපි ඒ දායකත්වයේ දීපු එකේ ප්‍රතිඵල දෙකක් දැන්ටම ලැබිලා තියෙනවා. එකක් තමයි 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මේක රටේ ජනතාවගේ ඉල්ලීමක් තිබුණා. ඒකට අපි සහයෝගය ලබා දීලා ඒ සතුට අද ලබන වෙලාවේ තමයි මේ බංකොලොත්භාවයෙන් මිදීමේ කටයුත්තටත් අපිට දායක වෙන්න තිබුණා. අපිටත් හරිම ලේසි විරුද්ධ පක්ෂයට ඉඳගෙන විවේචනය කරන්න පුළුවන්, අඩුපාඩු පෙන්වන්න පුළුවන්. නමුත් ඒකෙන් රටේ ජනතාවට යහපතක් වෙන්නේ නැහැ. දැන් අද මේ IMF සහනය ලැබෙනකොට පේනව ඇති හැමෝටම මේක තව කොච්චර දේවල් දැනටම එන්න පටන් අරගෙනද කියලා. අපේ ඩොලර් එක රුපියල් 450ට ගියා. සමහර අය ඩොලර් එක හංග ගත්තා රුපියල් 400ට අරගෙන 500ට විකුණා. එහෙම කට්ටියක් හිටියා. ඒ වගේම තවත් කට්ටියක් හිටියා මේ දේශපාලන නායකයෝ කිව්වා, විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් කිව්වා ඩොලර් එවන්න එපා කියලා රටේ. ඩොලර් එවන්න එපා කිව්වා, මේක 500ට යනවා කිව්වා, තියාගන්න කිව්වා. අදේ තියාගත්තු අයට දැන් එවන්න වෙලා තියෙනවා, අඩුවට එවන්න වෙලා තියෙනවා. ඒ නිසා තවත් මේක අඩු වෙනවා. දැන් හංගගෙන ඉන්න කට්ටිය අපි දන්නවා සමහර කට්ටිය විරුද්ධ පක්ෂයේ අයම දැනුවත් කළා ඩොලර් හංගගෙන හිටියා. දැන් ඒ අයට දැන් හරි මේක එවා ගත්තොත් තව හොඳයි, නැත්නම් මේක 200 ගානට අඩුවේ. එතකොට මේක තමයි මේ හරහා ලැබෙන වාසිය. මොකක්ද මේ ඩොලර් එක අඩු වීම හරහා සියලු මේ රටට ගේන බාණ්ඩවල මිල අඩු වෙනවා. ඒ නිසාම දැන් අපිට පුළුවන් වෙනවා මේ අවුරුද්ද අවසාන මේ අවුරුදු කාලෙ වෙනකොට ඩීසල් මිල, පෙට්‍රල් මිල, භූමි තෙල් මිල තව ටිකක් අඩු කරගන්න. බොහෝ ප්‍රමාණයක් හැමතුමත් කියව දැනෙන පරිදි අඩු කිරීමක් කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ හරහා තව මාස කීපයක් යනකොට අර වැඩි වෙච්ච විදුලි බිල තව ටිකක් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඊට අමතරව මේ වැඩපිළිවෙල ඉස්සරහට යනවනම් බදු ප්‍රමාණය මේ අද බද්දට විරුද්ධව කතා කරන කට්ටියට කියන්න ඕන ඒ බද්දත් මීට වඩා අඩු කරගන්න පුළුවන් යම් සහනයක් ලබා ගන්න පුළුවන් මේ ඉවසීම තමයි බලාපොරොත්තු උනේ ගොඩක් කට්ටිය කියනවා සහයෝගය ලබා දුන්නා කියලා ගොඩක් කට්ටිය කියනවා සහයෝගය ලබා දුන්නා උදව් උපකාර කරා අපි ඒකට අනුග්‍රහය දැක්වුවා කියලා නමුත් අමතක කරන්න බෑ ගොඩක් කට්ටිය කිව්වේ මොකද්ද මේ බදු අඩු කරන්න විදුලි බිල අඩු කරන්න තෙල් මිල අඩු කරන්න ඉතින් මේවා අඩු කරා නම් IMF එක එන්නේ නැහනේ IMF එක එන්නේ නැහැ හිමුණා නම් අද තාම අපි මීට වඩා අමාරු තත්ත්වයක තියෙන්නේ දැන් අමාරු අඩිය වනින්න බරපතල තීන්දු ගන්න උනා ඒ තීන්දු ගන්නකොට අපි දන්නවා විවිධ කණ්ඩායම් විවිධ විදිහේ දේවල් ඒක වළක්වන්න කරා වැඩ වර්ජන ඇති කරා එක වෘත්තීය සමිති නායකයෙක් කියනවා එක දවසක වැඩ වර්ජනේ මම කෝටි 10ක් පාඩු කරා කියලා ඉතින් මේ වගේ කියන තත්ත්වයකට පත් වුණා ඒ රට අකර්මණ්‍ය කරන්න විවිධ උත්සාහයන් දැරුවා විරෝධතා ඇති වුණා අරගල ඇති කරන්න උත්සාහ දැරුවා දැන් මේ සංචාරක ව්‍යාපාර එන වෙලාවල් වලට අරගලය ගෙනල්ලා නැත්තම් පාරවල් අවහිර කරාම සංචාරක වෙනවද මේ රට දැන් සංචාරක වෙන්න පටන් ගන්න තියෙනවා ඒ නිසා මේ වෙලාවේ අපිට මේක මහඟු අවස්ථාවක් අපිට මේ වගේ රට දියුණු කරන්න තිබුණු අවස්ථා ගණනාවක් මගහැරුණා එකක් තමයි සුනාමිය ඇති වෙච්ච වෙලාවේ සුනාමිය ඇති වෙච්ච වෙලාවේ අපි දේශපාලන වශයෙන් බෙදෙන්නේ නැතුව කණ්ඩායම එකතු වෙලා හරියට අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා නම් මේ රට අද මෙතනට වැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි යුද්ධය අවසන් වෙච්ච වෙලාවේ. යුද්ධය අවසන් වුණාම අපි උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් ඒකාබද්ධ කරමින් හොඳ වැඩපිළිවෙලක් සකස් කළා මේ රට සාමූහිකව දියුණු කරන්න ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ නැතුව කණ්ඩායම් එකතු වෙලා වැඩ කරා නම් අද මේ රට මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ ඉහළ මට්ටමකට එනවා. දැන් ආය අවස්ථාවක් ආවා. ඒ තමයි රට බංකොලොත් වෙච්ච අවස්ථාව. මේ රටක යමක් වැරදුනාම ආයේ ගොඩ නැගෙන්න ලේසි. දැන් අද බංකොලොත් වෙච්ච රට තමයි ඉස්සරහට යන්නේ. එනිසා අපිට මේක මහා සතුටක් ලබන කාරණයක් නෙමෙයි බව ඇත්ත. අපි ඒක පිළිගන්නවා. මේ වෙලාවේ මිනිස්සුන්ට අමාරුකම් තියෙන බවත් ඇත්ත. දැන් හැබැයි අපේ මූලික අවශ්‍යතාවය තමයි කවුරුත් එක්ක එකතු වෙලා ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ ප්‍රශ්නයක් නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ජනාධිපතිතුමා ඒක තමයි කිව්වේ සෑම මන්ත්‍රීවරයෙකුටම බලය ලබා දෙන්න සූදානම් කියලා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට සෑම මන්ත්‍රීවරයෙක්ම පත් කරන්න එතුමා සූදානමින් ඉන්නවා. මම මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සියලුම දෙනාට කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට ලිව්වා ඉදිරිපත් වෙන කැමති මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව දෙන්න අපි සූදානම් අපේ සියලු වැඩසටහන් මේ මන්ත්‍රීවරුන්ට හරහා ක්‍රියාත්මක කරන්න කියලා. ජනාධිපතිතුමා අවස්ථා ගණනාවකදී කිව්වා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මේ 225ම බෙදලා දුන්නම ඒකට කැමැත්තෙන් එතුමා ඉන්නවා. එතකොට කාටත් මේකට දායක වෙන්න පුළුවන්. කාටත් වැඩ කරන්න පුළුවන්. එහෙම අවස්ථා තිබුණේ නැහැ. අපි විරුද්ධ පක්ෂයේ හිටියා කාලයක් අපිට ඒ අවස්ථාවන් ලැබුණේ නැහැ. එහෙම ආරාධනයක් තිබුණේ නැහැ. ආණ්ඩුව වලට ගන්න ඕන තරම් කතා කරා. හැබැයි ඒ වගේ මන්ත්‍රීවරුන් අතර එහෙම බලය බෙදීමක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම තමයි අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විදියට හිටියා මන්ත්‍රීවරු විදියට කාලයක්ම ඒ කාලය තුලත් ඒ වගේ තත්ත්වයන් නැති වුණේ නැහැ. නමුත් අද වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජයග්‍රහණේ නැත්නම් මේ මට්ටමට ගෙනා වගේම එතුමා දැන් ආරාධනා කරනවා අදත් ආරාධනා කරා මේ 225ම එකතු වුණා නම් ඒ අය 225 බෙදාගත්තා නම් තම තමන්ගේ කොට්ටාස ටික කැමැත්ත අනුව සම්පූර්ණ ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්. අද කියනනම් වී විකුණ ගන්න බෑ ඒකට වැඩපිළිලක් නෑ කියලා. දැන් සල්ලි ටික දීලා තියෙනවා වී ටික ගන්න බලය දීලා තියෙනවා දිසාපතිවරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ප්‍රායෝගික ඇටලු තියෙනවා. එතනදී අර මන්ත්‍රීවරු ගිහිල්ලා මෙතන කියවල වැඩකුත් නෑ මාධ්‍යවල කියලත් වැඩක් නෑ ඒ තැන් වලට ගිහිල්ලා අර ප්‍රාදේශීය ලේකම් මුණ ගැහිලා මේ වී ටික අරගන්න වැඩපිළිල අඩුපාඩුවක් තියෙනනම් පෙන්ලා දුන්නනම් හරි. සල්ලි තියෙනවා සල්ලි ටික යවල තියෙනවා ගන්න වැඩපිළිල හදලා දීලා තියෙනවා ගන්නේ නැත්තම් අඩුපාඩුවක් වෙනවනම් ඒකට කටයුතු කරන්න සියලු මන්ත්‍රීවරුන්ට පුළුවන්. පෝර බෙදාදී මේ වැඩපිළිවෙලට දැන් අපි පෝර යවලා තියෙනවා සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ට අපි ආරාධනා කරන්නේ ඒවයි ගිහින් ඒ කටුත්තර දායක වෙන්න. මොකද අපි මේවා රජයෙන් එක තැනකින් යව්වට වැඩක් වෙන්නේ නැහැ ගම්මට්ටමේ මේවා ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු තියෙනවා. අපි තාම රුපියල් 10000 දෙන්න හෙක්ටාර එකකට 10000 බැගින් 20000ක් දෙන්න යවපු වැඩපිළිවෙල තාම යම් යම් තැන්වල අසාර්ථක වෙලා තියෙන. මොකද සමහර වෙලාවට නිලධාරීන් මේක හරියට කරන්නේ නැහැ. නිලධාරීන් මේවා අඩපණ කරන කණ්ඩායම් ඉන්නේ. ඉතින් මේවයිදි කට්ටිය මැදිහත් වෙනවා නම් හොඳයි. ඉන්ධන සහන ආධාරය අපි සෑම තැනකටම යවලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ගියාම සමහර ලාහට නිලධාරී මට්ටමේ අඩුපාඩු තියෙනවා. එයාගේ අකාර්යක්ෂමතාවයන් තියෙනවා. අන්නේ වෙලාවට ආණ්ඩු පක්ෂයේද විරුද්ධ පක්ෂයේද කියලා නැතුව ඒ මන්ත්‍රීවරුන් ගිහින් ඒවට මැදිහත් වෙනවා නම් ඒකට බලය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ රටේ ඉන්න අහිංසක ජනතාවට, වෙන කාටවත් නෙමෙයි. ඒ නිසා දැන් අපි අරගල කර කර ඉඳලා, වැඩ වර්ජන කර කර ඉඳලා, බාධා කර කර ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් මේ රටේ ජනතාවට සත පහකවත් වැඩක් වෙන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවේ පාවෙලා තියෙන එක මන්ත්‍රීවරයෙක් දෙන්නේ ඇමතිවරයෙක් ආණ්ඩුවක් නෙමෙයි. අද එළිය කියන්නේ මේ 225 මෙපා කිය. හැමදාම රූපවාහිනිය කියන්නේ එහෙම. හැමදාම පත්තර කියවන අය කියන්නේ 225 හොරු කියලා. මේ 225 එපා කියලා. එහෙමනම් මේ 225 තමයි අද තීන්දුව කරගන්න ඕනේ මේ අපවාදයෙන් මිදෙන්න. අපි මෙතන බැනගන්නේක ඇත්ත. අපි මෙතන කියවගන්නේක ඇත්ත. ඒව ඔක්කොම පාවිච්චි කරන්නේ රටේ ජනතාවට චිත්‍රයක් මවනවා. මේ 225 හොරු, මේ 225 එපා, මේ 225ටම ගෙදර යන්න ලෑස්ති කරන්න. එහෙම නැත්නම් ඒකට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි එක කණ්ඩායමක ගෙවල් ටික ගිනි තියාගෙන ගියා. ඒක තව ටිකක් ඉස්සරහට ගියා නම් එදා මේ වැඩ පිළිවෙල සමහරලාට මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ විතරක් නෙමෙයි විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිව්වා. දැන් ඒ වෙනකොටත් අර මහාචාර්යතුමාගේ කතාකර ගේ ගිනි තියලා තියෙනවා. ඒ වගේම එහා පැත්තින්ද අපේ දුමිල්සා නායක මැතිතුමත් ඒ වෙලාවේ විරුද්ධ පක්ෂ හිටියේ. අපි ආණ්ඩුවෙන් අයින් වෙලා ඒ වෙලාවේ විරුද්ධ පක්ෂයේ හිටියේ. ඒ ගෙවල් ගිනි තිව්වා. අපේ ගෙවල් ගිනි තියන්න ඇවිල්ලා අපි බොහොම අමාරුවෙන් බේරගත්. ඒක දිගට ගියා නම් මුළු මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේද විරුද්ධ පක්ෂද කියලා නැහැ. මෙල්ගම මන්ත්‍රීතුමා ඒ වෙලාවේ තදින්ම ගෝඨාභය මහත්තයාට විරුද්ධව කතා කරපු කෙනා. ඒ ආණ්ඩුවට විරුද්ධව කතා කරපු වෙනා. ඒ මිනිස්සයා ගහලා මැරුවේ නැතුව විතරයි යන්තම් ජීවිතේ බේරගත්තේ. ඒ නිසා අද එතුමල්ලා හැබැයි මං සතුටු වෙනවා මෙල්ගම් මැතිතුමා අද බොහොම හොඳ කතාවක් කරා. එතුමා අවංකව කතා කරා. ඒ වගේම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මං ඒ පිළිබඳව සතුටු වෙනවා. වෙනදාට වැඩිය මේ කාර්යය අගය කරමින් ගත්තු කාර්යය අගය කරමින් කතා කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. මේ එකගතාවේ අපි දිගට ගෙනියමු. මැතිවරණ වේලාවට බෙදා ගන්න පුළුවන්. මේ මැතිවරණාම ඒ සටන් නැති වේවි. හැබැයි අද මිනිස්සු ප්‍රතික්ෂේප කළ දෙන්නේ මේ ඔක්කොම. එහෙමනම් මේ ඔක්කොම මේ වෙච්ච වැරද්දේ වගකීම අපි බාරගෙන අපි ඔක්කොම එකතු වෙලා නිවැරදි කරගමු. මැතිවරණයක් එනකොට ඒකට බෙදිලා වැඩ කරගන්න පුළුවන්. මැතිවරණයක් තියන්නේ නැහැනේ කවුරුත් පරාද වෙන්නේ. ආණ්ඩුවක් මැතිවරණ තියනවාද පරාද වෙන්නේ? ආණ්ඩු මැතිවරණ තියන්නේ ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණය කරන වැඩපිළිවෙලත් එක්ක ඒක තියාගන්නේ. ඒක ඒ මොන මැතිවරණද ඕන කියන එකත් ඒක තීන්දුව කරගන්න පුළුවන්. මොකද මේ ප්‍රාදේශ සභාවත් තිව්වා ආය 8000ක් මේකට යව්වා කියලා මේ රටේ මහා වෙනසක් වෙනවද?
ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
මේ රට සුඛිත මුඛිත වෙනවද මේ ආපහු 8500ක් මේකට යව්වා කියලා? එහෙම රටේ මිනිස්සුන්ගේ ඉල්ලුමක් නැහැ. අද පාරේ ගිහිල්ලා මිනිස්සෙකින් අහන්න මොකක්ද අවශ්‍යතාවය? මැතිවරණයක්ද තව එකක්ද? මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මේ වෙලාවේ තියෙන්නේ. මේ මිනිස්සුන්ට අවශ්‍ය ගොවියට ඕන පෝර ටික, ගොවියට ඕන ඉන්ධන ටික, දුප්පත් මිනිස්සයට ඕන කන්න බොන්න ටික, අනිත් රජයේ රැකියා කරන අයට ඕනේ අවස්ථාව, ඒ සාමාන්‍ය මිනිස්සයාට කර්මාන්ත කරන අයට, ඒක සංචාරක ව්‍යාපාරයට, ඒ දිනුව ඒව තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ කටයුතු කරන්න ඕන සියලු දෙනා එකතු වෙලා මිසක් බෙදිලා නෙමෙයි. මැතිවරණ අපි විශ්වාස කරන්නේ මැතිවරණ අවශ්‍ය වෙලාවට මැතිවරණ තියේ. ඒක ආණ්ඩු පෙළන මැතිවරණෙයි. මේ රටේ ජනාධිපතිවරණයක් ආවම අන්න තීන්දුව කරගන්න පුළුවන් කවුද මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයක් ආම මොන පක්ෂයේද බලය ගන්න කියලා තීන්දුව කරගන්න පුළුවන් මේ. හැබැයි ඒකෙදි වැදගත් වෙන්නේ මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් පිළිබඳව ජනතාව බලයි. නැත්නම් ජනතාවගේ කටයුතු වලට බාධා කිරීමෙන් ජනතාව සතුටක් අත් කරගන්නේ නැහැ. ඒ මැතිවරණවලදී ඒ අය ඒ අවස්ථාව ලබා දෙන්නේ නැtei කියන එක අපි කියන්න ඕන. ඉතින් මම මීට වැඩිය කතා කරන්නේ නැහැ. මම කියන්න කැමතියි අද කෘෂිකර්ම ශාස්ත්‍රයේ අපිට තිබුණ ලොකු අභියෝගයක්. මට මේ අමාත්‍යංශේ බාර ගන්නකොට ගොවිය හිටියේ ගොවිබිමේ නෙමෙයි පාරේ. දේශපාලන නායකයෝ මෙතනින් අය නන් නෙමෙයි, සමහර වෙන පක්ෂවල කට්ටිය කිව්වේ මේ ගිහිල්ලා මිනිසුන්ට වගා කරන්න එපා කිව්වා. වගා කරන්න එපා කිව්වා. ගොවිබිමෙන් ඈත් වෙන්න තමයි ලෑස්ති කරගත්තේ. පෙළපාලි වලට ගෙනිච්චා. කිව්වා පෝර එන්නේ නැහැ කිව්වා. බාල පෝරයි ගේන්නේ කිව්වා. පණුව ඉන්නවා කිව්වා පෝරවල. බාරාඩුයි කිව්වා. මේ ඔක්කොම කිව්වා පෝර නැ යන්න එපා කිව්වා. හැබැයි ඒ සියල්ල කියන අවස්ථාවේ ගොවි ජනතාව ඒක අහන්නේ නැතුව අපේ ඉල්ලීම අනුව ගොවි බිමට ගියා. අද වෙනකොට අපි සහල් අපිට අවශ්‍ය වී ප්‍රමාණය බලාපොරොත්තු වුණාට වැඩි
ලැබෙනවා.
සමාරුකව 120කින් අඩු වෙනවා, 30කින් අඩු වෙනවා කියලා එහෙම තත්ත්වයක් නැහැ. අද ගොවියට වී ටික ලැබිලා තියෙනවා. ඒ වගේම විකුණා ගැනීම යම් ගැටලුවක් තියෙනවා නම් ඒකටත් මැදිහත් වීමක් අපි සිද්ධ වෙනවා. මේ රටට නැවත සහල් ගේන්නේ නැති යුගයක් නිර්මාණය කරා. මේ රටට අවශ්‍ය ආහාර ටික නිර්මාණය කරන යුගයක් ඇති කරන්න අපි සියලු පියවර ගන්නවයි කියන එකත් සාතික කරමින් මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ජනාධිපතිතුමා ඇතුළු මහන්සි වුණු කැප වුණු සියලුම දෙනාට අපේ ප්‍රශංසාව හිමි කරමින් මාණිනවත් ස්තුතියි.
ස්තුති කරව අමාත්‍යමනි මීලකට ගරු හෙක්ටර් අප්පුවා මන්තුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් ලැබෙනවා. මන්තුමා අපේ මන්තුමාගේ වෙලාව
වීමලදී ගැනීම කරනවා කියලා අපේ ගරු ඇමතිතුමා කිව්වා රුපියල් 100ට. මම හසලක මිනිපේ ඉන්න කෙනෙක්. ඔබතුමා මට කියන්න පුළුවන්ද ඒ වීමලදී ගැනීම රුපියල් 100ට කෙරෙනවද කියන එක පිළිබඳව?
ඔව් ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් දිසාපතිවරුන්ටත් සල්ලි යවලා තියෙනවා. මම දැනුත් කතා කරලා මේ පොළොන්නරුවේ දිසාපතිතුමාගෙනුත් ඇහුවා. අර කිව්ව නිසා මම ඊයේ මෙතනින් කිව්වා අනුරාධපුරයේ දිසාපතිවරු සියලුම දෙනා කිව්වා අවශ්‍ය මුදල් තියෙනවා. ඒ වගේම කුඩා මෝල් හිමියන් සම්බන්ධ කරගෙන මේ කටයුත්ත කරනවා කියලා. ඒකේ අඩුපාඩු වෙන්නේ නැති. රුපියල් 100ට වේලිච්ච වීත් අමු වී, ඒ කියන්නේ තෙත වී රුපියල් 88ක් බැගින් ගන්නවා කියලා. ඒ වගේම ආණ්ඩුවට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වී ඇවිල්ලා නැහැ. අපිට සහල් දෙන්න අවශ්‍යයි ලක්ෂ 28කට මාස දෙකක්. තාම මේ භාගයක්වත් ඇවිල්ලා නැහැ. ඒ නිසා මම ඒකයි කිව්වේ ඔබතුමාලත් මැදිහත් වෙන්න. සමාජලාවට මේ නිලධාරීන්ගේ පැත්තෙන් අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ තැන්වලදී මැදිහත් වෙන්න අවශ්‍ය මුදල් ලබා දෙන්න රජයේ කටයුතු කරලා තියෙනවා.
ගොමිස්සිගර මහත්තුමනි,
විනාඩියක් තියෙනව නේද?
3:52 වෙලා.
හරි, මට විනාඩි 6ම දෙන්න. මගේ නෙමෙයි සම්බන්ධේ. හරි, ඔබතුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම අද IMF සම්බන්ධව කතා කරන්න හදිසියේ දාගත්ත විවාදයක්. දැන් සමහර වෙලාවට අපි මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙලා තිබුණේ විශේෂයෙන්ම මේක අධ්‍යයනය කරලා. හැබැයි අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හදිසියේ ඉල්ලුවා, හදිසියේ කැමතුණා, හදිසියේ දැන් මේ වැඩසටහන කරන්න. දැන් අපි පළමුවෙම මතක් කරන්න ඕන මේ IMF ගැන කතා කරේ අපි තමයි පළමුවෙම. අපි එදා ඉඳලම කිව්වා පැවතිච්ච ආණ්ඩුවට, මොකද මේ දැන් ආණ්ඩුව වෙනස්නේ, තිබිච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තිබිච්ච යානුවට අපි පැහැදිලිව කිව්වා IMF එකට ගිහිල්ලා එදා මේ ප්‍රශ්න විසඳගන්න කියලා. හැබැයි විසඳගත්තේ නැහැ. ඒකට විරුද්ධ උනේ තමුන්නාසලා. අද තමුන්නාසලාට දෛවයේ සරදමක් හැටියට, අද තමුන්නාසලා එදා එපා කියලා එදා බිල්ලෙක් හැටියට මවපු එක අද ඔබතුමල්ලා නිකන් කේක් එකක් අයිසින් කරා වගේ නිකන් සුරංගනා කතා කියක ඒක වර්ණනා කරනවා. හැබැයි මතක තියාගන්න, මේ ගන්නේ අපි ණය මතක තියාගන්න. අපි ණය ගන්නවා නම් අපිට ඊළඟට තියෙනවා මේ රට කොහොමද අපි ඉස්සරහට යන්නේ? මේ රටේ ණය අරගෙන තවදුරටත් ඉස්සරහට යන්නද? ඒ නිසා මේ රට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන. ආර්ථික විප්ලවයකට අනිවාර්යයෙන් මේ රටේ පැමිණිය යුතුමයි. අපි සියලු දෙනාම එකගත්තෙන් එක කළ යුතුයි. මොකද හේතුව තමයි ආර්ථික විප්ලවයක් රටේ ඇතුලේ නැත්තම් ඒ ආර්ථික විප්ලවය තුළින් රටේ දේශීය නිෂ්පාදන වගේම විශේෂයෙන්ම ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ කරගෙන අපනයනය කරන නිෂ්පාදන වැඩි කරන වැඩසටහනක් මේ රටේ අනිවාර්යයෙන්ම නිර්මාණය කළ යුතුයි. එහෙම නිර්මාණය නොකර, එහෙම ආදායම් ලබා ගන්නේ නැතුව අපේ රට ඉස්සරහට යන්න බෑ. හැබැයි තමුන්නාසලා දැන් IMF එකත් එක්ක කටයුතු කරද්දී අපිට ආරාධනා කරනවා තමුන්නාසලාත් එක්ක මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. මෙතනදී ජනාධිපතිතුමා මෙතනින් ආරාධනා කරනවා විපක්ෂයට එන්න, විපක්ෂ නායකයරට එන්න, කණ්ඩායමට එන්න කියලා. අතනින් හරිම්පනාන්න මැතිතුමා ඇමතිවරයා හැටියට ලැජ්ජ නැතුව අපේක ඉඳලා එහා පැත්ත ගිහිලා වාඩි වෙලා එතන ඉඳලා විපක්ෂ නායකතුමා ඇතුළු මේ සමග ජන බලවේ අපි විපක්ෂ කණ්ඩායමට මඩ ගහනවා. එතකොට මේ පැත්තෙන් ආරාධනා කරනවා, අනිත් පැත්තෙන් මඩ ගහනවා. දැන් එතුමාට අමතකයි එතුමා ගිහිල්ලා වාඩි වෙච්ච තැන එතුමා ගියේ මොනවා කියලාද? එදා සොනික් ගැන කිව්වා, එදා පාස්කුපහාරය ගැන කිව්වා, මේවට සාධාරණ ඉෂ්ට කරනවා කියලා එතෙන්ට ගිහිල්ලා අද ඒක කරන්නේ නැතුව මේ සමග ජන බලවේග ගැන මේකෙන් මන්ත්‍රී වෙලා ලිස්ට් එකෙන් මන්ත්‍රී වෙච්ච ඇමතිවරයා අද එතන ඉඳගෙන තමුන්නාසලගේ ඇමතිකම අරගෙන අපිට එහා පැත්තේ ඉඳලා බුරනවා. මෙන්න මේකද කළ යුත්තේ? එහෙම නැත්නම් තමුන්නාසල IMF එක්ක අපි කණ්ඩායම් දෙක එකට එකතු වෙලා වැඩ කරනවා නම් තමුන්නාසලගේ තියෙන්න ඕන යම්සි ක්‍රමවේදයක් සරසමක් අඩුම ගානේ තමුන්නාසලගේ කතාවේදී හරි යම්කිසි විනිවිදභාවයෙන් යුතුව කතාවේ යම්සි ගෞරවයක් තියෙන්න ඕන. පාර්ලිමේන්තුව තුළ, උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මේ රට හදන යන වැඩසටහනට අපිට එකට එකතු වෙලා වැඩ කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල දැන් කොතනද? තමුන්නාසල අපිට යෝජනා කරන්න දීලා තියෙන අවස්ථාවක් අලුත් නිර්මාණ කරන්න කොහොමද කියන එක අපට ඇන වැඩසටහන් සම්බන්ධව අපිට කතා කරන්න තිබුණ ආංශල අවස්ථාවක් දීලා තියෙනවා හරිය විදියට කොතනක හරි එහෙම නැත්නම් විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන වැඩි කරගන්න අවශ්‍යතාවක් අපිට දීලා තියෙනවා සාකච්ඡා කරන්න ඊළඟට මේ රටේ කර්මාන්තකරුවා ව්‍යාපාරිකයා අද කඩා වැටලා තියෙන මොහොතක ඒ ව්‍යාපාරිකයා නගා සිටවලා මේ රටේ ආදායම් වැඩි කරන්න දේශීය වශයෙන් රටේ පරිභෝජනයට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඒවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන ඒ සටන තිබුණ ආංශල වැඩපිළිවෙලක් අපිට කතා කරලා තියෙනවද එහෙම කිසිම වැඩපිළිවෙලක් ප්‍රශ්නයක් අපි සුබපතනවා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. ඒ ගැන අපිට ඒ ගැන විවේචනය නෙමෙයි අපි කරන්නේ. හැබැයි ඒකත් එක්ක යන අනිකුත් ක්‍රියාවලිය සම්බන්ධව අපිට විවේචනයක් තියෙනවා. තමුන්නාසලා වගේ කතාවල් සම්බන්ධ විවේචනයක් තියෙනවා. තමුන්නාසලා වෙන ගහන්නා වගේ මේ පැත්තෙන් ගහලා අනිත් පැත්තෙන් ඔලුව අත ගාලා කියනවා එන්න අපිත් එක්ක වාඩි වෙන්න කියලා. කොයි මෝඩයද ගහලා ඔලුව අත ගාලා අඬ ගහපුවම ඇවිල්ලා වාඩි වෙන්නේ සාකච්ඡා කරන්න. මතක තියාගන්න සාකච්ඡා කරනවා නම් ඒ වැඩ පිළිවෙලත් එක්ක තමුන්නාසලා ආරාධනය හරි විදියට කරන්න. එක එක දාලා ආරාධනා කරනවා, තව එක එක දාලා මඩ ගහනවා. මොකද්ද මේ දේශපාලනේ? අඩු ගානේ තමුන්නාසලා අද තමුන්නාසලා බලන්නකෝ ගිහිල්ලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා තමුන්නාසලා එදා මේ වර්තමාන ජනාධිපතිරට මොනවද කිව්වේ කියලා. ඒ ජනාධිපතිරට එදා ওই යෝජනා ටික කරනකොට තමුන්නාසලා මොනවද කිව්වේ? අද ඇඳුම් ඇඳගෙන දේදියා බලන්න කියලා හිතන්නකො. එහෙම කියපු කෙනා අද තමුන්නාසලා වෙනස් වුණා නම් තමුන්නාසට අවශ්ය නම් අපිවත් එක්ක විපක්ෂයත් එක්ක එකට එකතු වෙලා රට හදන වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕන කියලා. එහෙනම් තමුන්නාසලා දැනගන්නවා දැන් තමුන්නාසලා වෙනස් වුණා සමානවම මේ උත්තරීතර පාර්ලිමේන්තුව ඉදිරි අනාගත රට නැවත නිර්මාණය කරන්න අවශ්‍ය කරන සලසුමත් එක්ක ඒ සලසුමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. සම්මතක තියාගන්න. කණ්ණායමක් හැටියට අපි මේ සමගි ජන බලවේ අපේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ සියල්ල අධ්‍යයනය කරමින් රට ගැන ජනතාව ගැන අතරින් තමයි මෙතන ප්‍රශ්න අහන්නේ. මෙතන ප්‍රශ්න අහලා කතා කරන්නේ එතුමා විපක්ෂය නිසා. තමුන්නාසලා ආණ්ඩු පක්ෂය අය විපක්ෂය කරන රාජකාරිය කරන්නේ නැහැ. දැන් ආණ්ඩු පක්ෂේ කෙනා විපක්ෂ රාජකාරිය කරනවා. දැන් සජිත් ප්‍රේමදාසට මෙතන අහන්න බැරිද ප්‍රශ්න ටික? අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක්. ප්‍රශ්න අහන්න තමයි විපක්ෂයට අපි පත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ. කාලේ අවසානද?
කාලේ අවසාන.
ඒ නිසා මතක තියාගන්න අපි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක විපක්ෂ නායකයත් එක්ක මේ කරන්නේ වෙන මේ තමුන්නාසල කරන රාජකාරිය නෙවෙයි. අපි නිකන් කටුස්සු වගේ එක එක විදිහට පාට මාරු කරලා පෙරලි පෙරලි යන කණ්ඩායමක් නෙවෙයි. අපි පෑදිලිව එකතැනක ඍජුව හිටගෙන අපි මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ප්‍රශ්න වෙනුවෙන් එකට ඉඳගන්න සූදානම් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්. හැබැයි ඒක මිසක් නැතුව එක එක වරප්‍රසාද ගන්න එක එක දේවල් ලැබුණාම තමුන් ඉන්න තැන දන්නේ නැතුව නිකන් පටු විදියට
නිකන්
ජඩ විදියට මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා කතා පවත්වන්න එපා. කතා පවත්වන්න ඉදිරි අනාගතයේ රට හදන වැඩපිළිවෙලට IMF එකත් එක්ක යන වැඩසටහනත් එක්ක රටේ දේශීය ආදායම් තර කරගන්න වැඩසටහන හදන්න තමුන්නාසලා නිවැරදි විදියට ආරාධනා කරන. එතකොට අපි සූදානම් තමුන්නාසලත් එක්ක වාඩි වෙලා ඒ වැඩ කොටස කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මිලර ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා අමත්තුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ හොඳ විවාදයක් මේ කවුරුත් බලාගෙන බලාපොරොත්තු හිටපු වෙලාවක් විපක්ෂය වෙන්නේ නැහැ කිය කිය ප්‍රාර්ථනා කර කර හිටියා වෙන්න එපා කියලා. හැබැයි විපක්ෂය ප්‍රාර්ථනා කරපු දේ දැන් විපක්ෂය ප්‍රාර්ථනා කරපු දේවල් වෙච්ච නැති වෙලාවක අද ජයග්‍රහණයක් ලැබුවා හිටපු ජනාධිපති වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන මට කියන්න තියෙන්නේ දැන් මීට ඉස්සෙල්ලා කතා කරපු එක්කෙනෙක්ව මේ විවාදය ඉල්ලන් අපිට බලෙන් ගන්න. මේක ඉල්ලන් කාපු විවාදයක්. මම කියන්නේ මේක මොකද මේ සමහර අය ඉන්නවා ලනු ගිලිනවා ලනු කනවා කියලා කියනවා. මේක ලනු ගිල්ලා. අද උදේ පාන්දරම ගුරුන්නාන්සේ ගුත්තිල මූසිලට දුන්නා ලනුවක්. ගුත්තිල දුන්නා මූසිලට ලනුවක්. ඒ ලනුව ලස්සනට මූසිල ගිල්ලා. මූසිල ලනුව ගිල්ලා කියලා කියන්නේ මම මේ IMF ගිවිසුම අද තමයි ටේබල් කරේ. අද ටේබල් කරනකොට අදම පරිප්පුව කන්න ඒකේ අකුරක් කියවන්න නැතුව වචනයක් කියවන්න නැතුව ඒ ගැන කිසි දෙයක් දන්නේ නැතුව මූසිල කිව්වා නැගිටපු ගම මම විවාදයට කැමැති අදම පටන් ගමු කිව්වා. ඉතින් දැන් ඒ විවාදේ තමයි මේ වෙලාවේ යන්නේ. ඉතින් මේකට කියන්නේ ලනු ගිලලා තමයි මේ විවාදේ අද බාරගෙන තියෙන්නේ. ඉතින් ඒ විවාදේ ආරම්භ කරපු ගමන්ම අපේ රටේ විපක්ෂ නායකතුමා රජිත් ප්‍රේමදාස මහත්තයා ගිවිසුමේ ගැන කිසි දෙයක් කතා කරන්නේ නැහැ. එතුමා මම හිතන විදිහට පට්ටපල් බොරු ටිකක් කියලා මේ රටේ ජනතාවට පට්ටපල් බොරු ටිකක් කිව්වා. මං හිතන්නේ මේ ලෝකේ වැඩියෙන්ම බොරු කියව රජුරුව තමයි චේතිය රජුරුව. චේතිය රජුරුවගෙන් පස්සේ වැඩියෙන්ම බොරු කියන්නේ සජිත් ප්‍රේමදාස මේ අනාගත විපක්ෂ නායකතුමා. මේ රටේ නෙමෙයි මේ ලෝකේ වැඩියෙන්ම බොරු කියපු රජුරුව තමයි චේතිය රජුරුව. ඒ චේතිය රජුරුවන්ගෙන් පස්සේ වැඩිම බොරු කියන නායකයා තමයි අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා. මොකද කියවන්නේ බලන්නේ ඈ ගිවිසුම ටේබල් කරපු ගමන්ම ගිවිසුම අරගෙන ඒ ගිවිසුමේ තියෙන කිසිම දෙයක් දන්නේ නැතුව කියවගෙන පැයක් විතර ගියා විපක්ෂයයට විනාඩි 10ක තිබ්බ කාලය කාලා අනිත් අයට විනාඩි 5යි 4යි මොකද උදේ පාන්දරම කාලය කන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන මේ IMF එක ගැන මේ ටිකේම මාධ්‍යවල කතා වෙනවා. තව සතියකින් පස්සේ IMF කතාවත් මේ රටේ නවති. මොකද දැන් මාස 6ක් අවුරුද්දක් IMF උදේටත් IMF දවල්ටත් IMF පාරෙත් IMF මේ 16ක් අරගෙන තිබ්බා. ඒ 16 ගැන කවදාක්වත් කතා කරේ නැහැ කවුරු. මේ 17 තමයි පුදුම විදියට IMF එක මාකට් උනේ. ඉතින් IMF එක මාකට් කරේ මේ රටේ මිනිස්සු මේ නොදන්න මාතෘකාවක් මේකට කලින් කතා නොකරපු දෙයක්. මේක පුදුම විදියට මේ IMF කියන වචනේ මේ රටේ මාකට් වෙන්න පටන් ගත්තා. ඒ මාකට් උනේ මොකද? ඇයි මේ රට වැටිලා තිබ්බ දනි? දැන් සමහර අය කියන මේක ණය තමයි. මේ ණය කියලා අපි දන්නවා මේක ණය නැතුව පොල් නෙවෙයි දුන්නේ ණය. දැන් මේ මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කියන ණයක් නෙමේ. ඔව් ණය අපි දන්නවා. නැතුව පොල් ලෙව්වයි නැවකින් ණය තමයි හම්බුනේ. ඉතින් ණය කියලා අපි දන්නවා. අපි කවුරුත් දන්නා මෙච්චර කල් ඔක්කොම ණය තමයි ගත්තේ. ඉතින් මේ ණය හරි මොනවා හරි ගිලිලා මුහුදේ හරි ගඟේ හරි පැනපු මිනිහාට නහයෙන් උඩට වතුර ටික ගිහිල්ලා මැරෙන්න යන මිනිහාට පුංචි සහනයක් හරි ලැබෙනවා නම් ඒ ගැන අපි කවුරුත් සතුටු වෙන්න ඕන. හැබැයි අද විපක්ෂයේ සමහර අය හැමෝම නෙමෙයි සමහර අය ඉන්නවා මේ දේ හොඳ දෙයටත් නරක දෙයටත් හැම දෙයකටම විරුද්ධ වෙනවා. හැම කෙනාම නෙමෙයි. දැන් අපි 2019 ජනාධිපතිවරණයකට අපි ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට උදව් කරපු අය 69 ලක්ෂයක් ඡන්දෙ ගන්න ඈ විද්‍යුත් උගතු ගුරුවරු ඈ ටියුෂන් කාරෝ හැමෝම අපි ඔක්කොම එකතු වෙලා ගෝඨාභය ජනාධිපතිතුමා දොස්තරලා විද්‍යුත් හැමෝම පොඩි නෙවෙයි පොඩි ලොකු ભેදයකින් තොරව අපි 69 ලක්ෂයක් එකතු වෙලා ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති කරා. ඒකට අපි ඔක්කොම ඒ මල් වට්ටියට අත ගැහුවේ නැහැ කියන්න බෑ. ඒක ගැන දැන් මේ නැහැ කියන්න බෑ. මෙතන ඉන්නේ මේ සමගි ජන බලවේගයේ TNA එකයි ඔය දෙමළ සුළු පක්ෂ මුස්ලිම් පක්ෂ ඇරෙන්න ඔය ද්‍රවිඩ පක්ෂ ඇරෙන්න අනිත් ඔක්කොම මල් වට්ටියට අපි ඔක්කොම අත ගැහුවා. අත ගහලා ජනාධිපති කරා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ තිබ්බා පාර්ලිමේන්තු මැතිවරණේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණේ මේකේ වාඩි වුණාම මේ පැත්තත් ඉඩමදි අර පැත්තෙත් භාගයක් හිටියේ කවුද? 150 ගාණක් හිටියේ අපි. එතකොට මේ වැරද්ද ගෝඨාභය ජනාධිපතිතුමා අතින් වැරද්ද නිවැරදි කරන්න ඕන කවුද? ඒ වගේම අපේ ආණ්ඩුවෙන් වෙච්ච වැරද්ද නිවැරදි කරන්න ඕන කවුද? අපි නිවැරදි කරන්න ඕන. ඒක සමගි ජන බලවේගයවත් TNA එකේවත් ද්‍රවිඩ සුළු පක්ෂවත් මුස්ලිම් සුළු පක්ෂවත් නෙවෙයි අපි ඔක්කොම ඒක නිවැරදි කරන්න ඕන. මොකද අපිට නිවැරදි කරන්න වෙනවා. ඒ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බේ නැහැ. ජනාධිපතිවරණයක් නැහැ. ඉතින් අපි පාර්ලිමේන්තුව තුල අපි හැමෝටම තිබ්බ වගකීමක් අපි මේක නිවැරදි කරන්න ඕනේ කියලා. ඉතින් අපි මේ දැන් ගිහිල්ලා
මේ පැත්තේ හිටපු ඔක්කොම මෙතන ඉඳලා වාඩි වෙලා හිටපු අය එහා පැත්තේ ගිහිල්ලා මොනොකොප්ටර්ද හදාගත්තා කියලා ඒක නිවැරදි කරන්න ඒ පැත්තේ ගියා කියලා නිවැරදි වෙන්නේ නැහැ. ඒ අයටත් වගකීම් තියෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අන්තිම මොහොතේ හරි ඇවිල්ලා මුක්කු ගැහුවා. මුක්කු ගැහුවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියට කියන්න පුළුවන්ද? නෑ 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 අපි ඒ වැරද්ද කරේ නැහැ කියලා. නැත්නම් ඔය මොනොකොප්ටරේ අයටද කියන්න පුළුවන්ද? ඈ මම නම් කියන්නේ ඔකට හෙලිකොප්ටරේ කියලා. හෙලිකොප්ටරේ අයට හෙළුවෙන් අයකොප්ටරේට කියන්න පුළුවන්ද? මේ ඒ මල් වට්ටියට අපි අත ගැහුවේ නැහැ කියලා. ඒගොල්ලොත් අත ගැහුවා. එහෙනම් මේ හැමෝම මේ වගකීම මේ රට වැටිච්ච තෙල් නැති ප්‍රශ්නේ. ළමයි ඉස්කෝලේ ගිය නැති පොලිං මේ සියල්ලම අපි ඔක්කොම වග කියන්න ඕන. අර පැත්ත නැතුව. මං කියන්නේ ඒ පැත්තට. ඒ පැත්තේ ඔය සමගිකාරෝයි ඔය අර අරගොල්ලෝ මේගොල්ලොන්ට ඒ මිනිස්සුන්ට මං ඒක පටවන්නේ නැහැ. අපි ඔක්කොම ඒකට වග කියන්න ඕන. ඒක නිවැරදි කරන්න මොකද උනේ ජනාධිපතිතුමා අගමැති අයින් කරා. ඒ වෙලාවේ අගමැති කෙනෙකුට ඉදිරිපත් වෙන්න කිව්වා. හැමෝම අගමැතිකම ඉස්සරහට කකුලක් තියෙනවා පස්සට කකුලක් තියෙනවා උදේට එකක් තියෙනවා හවසට එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා. එතුමා ඒක බාරගත්තා. ඊට පස්සේ අපි උදව් කළා. ඔන්න අපි පළවෙනි පාර මේ ආණ්ඩු පක්ෂයේ හිටපු 150 ගානේ 134ක් විතර එතුමා අගමැතිකමට ගාවා. ඊට පස්සේ ජනාධිපති කෙනෙක් තෝරලා දෙන්න ගියා. ගෝඨාභය ජනාධිපතිතුමා අයින් වෙච්ච වෙලාවේ. ඉතින් අපි මෙතන මේ දෙපැත්ත බෙදුනා. අපි ඡන්දයක් තිබ්බා. ඒ පැත්තෙන් දලසලා පෙරුම් ඇමතිතුමාට සජිත් ප්‍රේමදාස මහත්තයා ලණුවක් දුන්නා. ඒ ලණුව කාලා දලසලා පෙරුම් ඇම ජනාධිපති අපේක්ෂකයා වුණා. මේ පැත්තෙන් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කළා. ඉතින් අපි පොහොට්ටුව ශ්‍රී ලංකා නිදා විවිධ පක්ෂ නියෝජනය කරන අපි ඔක්කොම එකතු වෙලා අපිට නොගැලපෙන අපි කවදාක්වත් ගියේ නැති අපි කවදාක්වත් ඇසුරු නොකළපු අපි කවදාක්වත් ආදරේ නොකළ අපි කවදාක්වත් කැමැත්තක් දක්වපු නැති නමුත් කැමැත්තක් දක්වන්න සිද්ධ වෙච්ච වෙලාවේ අපි ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි සහයෝගය දුන්නා. අපි 134ක් ගින් එතුමා ජයග්‍රහණය කළා. අන්න අපි නිවැරදි කරගෙන එනවා ටික ටික. අපෙන් වෙච්ච වැරද්ද මේ ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු දැන් මන් දන්නවා ඒ ඡන්දෙදී. මේ මූලාසනයේ මන්ත්‍රීතුමා ඉස්පිරිතාලේ ඉඳන් ආවේ. ඉස්පිරිතාලේ ඉඳන් ඇවිල්ලා මෙතෙන්ද ඇවිල්ලා එතුමා ඡන්දෙ දුන්නා. ඒ වගේම වීරසිංහ අම්පාරේ ඉස්පිරිතාලේ ඉඳන් ඇවිල්ලා එතුමා ඡන්දෙ දුන්නා. ඒ වගේම අපේ කවුද උද්දික ප්‍රේමරත්න හොඳනම ආසනීප වෙලා ඇවිල්ලා ඡන්දෙ දුන්නා. ඒයි එතුමාලා ඒ කරේ ඒ වෙලාවේ මේ රට ගැන හිතලා මේ රට කොයි හරි අපි තිබ්බ වැටිච්ච තැනින් හිටපු තැනෙන් අඩියක් හරි ඉස්සරහට ගන්න අපේ වගකීමක් තියෙනවා. අපි කාගේත් වගකීමක් තියෙනවා. අපි පාර්ලිමේන්තුවට එව්වේ මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතාවට ප්‍රශ්න විසඳන්න බෑ. අපි තේරුම් ගන්න ඕනේ අපි එවපු අපි ජනතාව එවන්නේ අපි 225ට තමයි මේ රටේ ප්‍රශ්න මේ ඇතුලේ ඉඳන් විසඳන්න පුළුවන්. අන්න ඇතුලේ ඉඳන් විසඳන්න තිබ්බා රටේ තිබිච්ච එදා වෙච්ච ප්‍රශ්න ගැටලුව निराකරණය කරන්න ඇතුලේ ඉඳන් විසඳන්න තිබ්බ ප්‍රශ්නයක් තමයි එදා ආවි. දැන් කවුරු හරි කියන ජාතික ලයිස්තුවෙන් ආව අරකෙන් ආව මේකෙන් ආව. කී දෙනෙක් ඉන්නවද ජාතික ලයිස්තුවෙන් ආපු එවුන් මේක ඇස්සේ. කී දෙනෙක් ඉන්නවද මේ සුම්මා ආපු එවුන්. කී දෙනෙක් ඉන්නවද ගෝඨාභය මහත්තයාගේ වාසනාවට ආපු එවුන්. කී දෙනෙක් ඉන්නවද පොහොට්ටුවට ආපු රැල්ලට ගලාගෙන ආපු කට්ටිය. ඒ නිසා එහෙම ආපු අය තමයි ගොඩක් ඉන්නේ. ඒ නිසා ඒ වෙලාවේ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළා. මේ ආණ්ඩු පක්ෂේ ඉන්න අය අපි අද අපිට අද සතුටක් තියෙනවා. මොකද අපිට සතුට අපි එදා ජනාධිපතිතුමා ගේන්න මහන්සි වුණා, කැප වුණා, ජනාධිපතිතුමා ජනාධිපති වුණා, තෙල් ප්‍රශ්නේ යාන්තම් විසඳුණා, පෝලිං නැති වුණා, ළමයින්ට ඉස්කෝලේ යන්න දරුවට පාසලට යන්න අවස්ථාව ලැබුණා, බඩුමිල අඩු වුණා, නැවත ප්‍රශ්න ටික 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 විසඳගෙන එනවා. ඒ විසඳගෙන එනකොට තමයි දීර්ඝ කාලයක් IMF කියන වචනේ කරන්න බැරි IMF එක ගන්න බැරි දෙයක් අපි අද අරගෙන අපි ඒ ලෝන් එකක් අරගෙන ඒක ගන්න බෑ කිය කිය හිටිය හැමෝම කිව්වේ බෑ කියලා. නමුත් එතුමාගේ පිනට වාසනාවට රටේ පිනට රටේ මේ රට කී දෙනෙක් දාලා යන්න ගියාද? කී දෙනෙක් පාස්පෝර්ට් පෝලිං වල හිටියාද? කී දෙනෙකුට මේ රට එපා වුණාද? කී දෙනෙක් මේ රට දාලා යනවා කියලා තීන්දුව ගත්තද? සමහර ළමයි දරුවෝ අස් කරගෙන වෙනත් රටවල් වලට ගිය උගත් බුද්ධිමත් සල්ලි තියෙන වෛද්‍යවරු ඉංජිනේරුව මේ රට දාලා යන්න ගියා. හැබැයි අද සතුටු වෙනවා සමහර අය. අද මේ රට හොඳ තැනක තියෙනවා කියලා යන්තම් හරි ආය අපිට රටක් තියෙනවා, අපිට ආය රට ගැන හැරිලා බලන්න පුළුවන්, අපිට විශ්වාසයක් රට තුළ තියෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත් ජනාධිපතිවරයා මේ ගත්ත වැඩපිළිවෙලත් එක්ක තියෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ නිසා අද අපිට සතුටු වෙන්න අපි ඒ වැරද්ද දැන් නිවැරදි කරනවා. අපි තව මාස 5ක් යනකොට මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අපි එදා අපි අවදානම්. මගේ දරුවා බදුල්ල මහවිද්‍යාලය යන්නේ, මගේ දරුවා කොළඹ ඉස්කෝලවල යන්නේ. සමහර අරගලේ ගුරුවරු අපේ දරුවන්ට පවා තර්ජනය කළා, ගර්ජනය කළා. සමහර අපි මම විශේෂයෙන්ම මට පෞද්ගලිකව දුරකථන පණිවිඩාව අපේ ගෙවල් වලට. අපි නමුත් බය වුණේ නැහැ. අපි රට වෙනුවෙන් තීන්දුවක් ගත්තා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේනවා, ගෙනල්ලා අපි මේ රට හදනවා, මේ රට හොඳ තැනකට ගෙනත් දෙනවා කියන එක අපි ඒ වෙලාවේ ඉදිරිපත් වුණේ. හැබැයි ඒක අද වාසිය මට විතරක්ද? නෑ, මට විතරක් නෑ, මේ රටේ හැමෝටම අද ඒ වාසිය ගිහිලා තිනවා. ඒ නිසා අද අපිට සතුටු වෙන්න පුළුවන් ආණ්ඩු පක්ෂයේ හැටියට. අපේ සමහර මන්ත්‍රීවරුන්ගේ ගෙවල් අහිමි වුණා. දැන් අපිට පොමිට් දීලා තිනවද? මීට කලින් මෙන්න මෙයා ගන්න පොමිට් ලයිස්තුව. මේක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. මේ ඉන්න අලුත් මන්ත්‍රීවරු මේකෙන් භාගයකට පොමිට් හම්බෙලා නෑ, වාහන බලපත්‍ර හම්බෙලා නෑ. 1994 ඉඳන් 2000 වෙනකොට එක්කෙනෙක් හිටියා ගලප්පත්ති, ජනතා විමුක්ති පෙරමුණේ ගලප්පත්ති හිටියා. එතකොට 2000 2001 10ක් හිටියා, 10ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියා ජනතා විමුක්ති පෙරමුණේ. ඊට පස්සේ 2002 2004 16ක් හිටියා. ඊට පස්සේ 2004 2010 39ක් හිටියා. ඊට පස්සේ 2010 2015 4ක් හිටියා. ඊට පස්සේ 2010 2020 මේ පහුගිය මැතිවරණ නිවේදනකම් 6ක් හිටියා. දැන් ඉන්නවා 3ක්. 76ක් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ 3 දෙනා නැතුව 76ක් ඉඳලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. මල්බදුන, ඒ වගේම සීනුව, බුලත්කොලේ, දැන් මාලිමාව. ඔය 4ෙන් 76 දෙනෙක් ඉඳලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඔය මං කියපු කාලය තුල නියෝජිතව හැටියට. හැබැයි 76 දෙනා වාහන බලපත්‍ර 114ක් අරන් තියෙනවා. හැබැයි මේක කිව්වට පස්සේ කියයි අර පෙන්ෂන් කතාව කිව්වා වගේ ඒගොල්ලෝ අපි ගාව දැන් නැහැ කියලා. ඒගොල්ලෝ දැන් නැද්ද? ඒවා අපිට වැඩක් නැහැ. 176 දෙනෙක් අරන් තියෙනවා බලපත්‍ර. මං සාමාන්‍යයෙන් ඉන්දුනිල් මන්ත්‍රීතුමා කෝටි එකමාරක් විතර වෙයි නේද බලපත්‍රය? 3ක් 3ටත් ගියා 2ටත් ගියා. මං නිකන් දැම්ම අඩුවෙන් එකමාරක්, කෝටි එකමාරක් දාලා ගණන් ඇදුවම කෝටි 114 මං මේ කෝටි එකමාරක් කියලා ගණන් හදලා කියන්නේ. කෝටි 114 වාහන බලපත්‍ර ජනතා විමුක්ති පෙරමුණ අරගෙන තියෙනවා. ගියතරේ මං පෙන්ෂන් එක ගැන කෙනෙකුට කිව්වා 39යි නෙමෙයි 16යි ඉන්නේ, 13යි. 13 හරි. දැන් 13 හිටියට ඒගොල්ලෝ අර කවුද? ගම්පහෙන් ආපු අංජනා උම්මලා එහෙම දැන් ඒගොල්ලෝ ගාව නැහැ. නමුත් අංජනා උම්මා පෙන්ෂන් ගන්නවා. ඉතින් ඒ වගේ ගොඩක් අය ගන්නවා. ඉතින් කෝටි 100. හැබැයි මේවා පළාත් සභාවේ නැතුව, පළාත් සභාව බොමිත් නැතුව, පළාත් සභාව නැතුව මම කියන්නේ පළාත් සභාව වල ගාන මම ලබන තරේ කියන්නම්. පළාත් සභාව වල නැතුව කෝටි 114ක්. මම මේ කෝටි එකමාර ගානේ දාලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ බලපත්‍රය කෝටි එකමාර ගානේ දාලා 76ක් වාහන බලපත්‍ර අරන් තියෙනවා. එතකොට කෝටි 114ක් ඒගොල්ලෝ අරන් තියෙනවා. හැබැයි කාටද කියන්නේ? ජනාධිපති ගලවන්න ඕන, ප්‍රේමදාස මහත්තයාගේ නෝනා එලවන්න ඕන, මෛත්‍රීපාල මහත්තයා එලවන්න ඕන, ආවල එතකොට මේ මහින්ද මහත්තයා එලවන්න ඕන, පෙන්ෂන් කවන්න ඕන. මම කියන්නේ මේමයි. පොඩක් එහෙම මම විනාඩිය දෙන්න මුලාදේ මන්ත්‍රීතුමනි. මේ 114 කියනවා අපේ ආණ්ඩුවක් ආවෙන් පස්සේ නැති කරනවා. යකෝ, ඒ ආණ්ඩුව එනකොට අපි මැරිලා. ඒ ආණ්ඩුව එනකන් අපිට ඉන්න බෑ. දැන් ගෙවලා ඉවර වෙලා ආණ්ඩුවක් ගනිලා. මේවා ගෙවලා ඉවර වෙලා ආණ්ඩුවක් ගනිලා මොකද උඹලට ආණ්ඩුව එනකන් අපිට ඉන්න බෑ. උඹලට ආණ්ඩුව එන්නේ නැහනේ අපි මැරෙනකන්. ඈ, අපි මොකද දොස්තර මහත්තයා hina වෙන්නේ? අපි මැරෙනකන් ඒගොල්ලන්ට ආණ්ඩුව එන්නේ නැහැ. ඒ නිසා ඒක ගෙවලා ඉවර වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න, නැත්නම් මේ ඒගොල්ලන්ට ආණ්ඩුවක් ආවම මේවා විසඳනවා. එතකන් ඉන්න අපිට බෑ. එහෙමනම්
මූලාසනයේ මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අමාත්‍යතුමනි. මීළඟට ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. මම හිතන්නේ මම කාමර සම්පත් මහත්තයාට මන්ත්‍රීතුමාට උත්තර දෙන්න යන්නේ නැහැ. හැබැයි සමස්තයක් හැටියට මම කියන්න ඕනේ අර අර වැහි කාලෙට දීර්ඝ නියෝගයකින් පස්සේ වහිනකොට ගෙම්බු කෑ ගහනවා වගේ මම හිතන්නේ අද උදේ ඉඳලම පුදුමාකාර උද්‍යෝගයකින් උන්මාදයකින් අද මේ පාර්ලිමේන්තුව පුදුමාකාර සතුටකින් පිරී තිරලා යනවා අපිට පෙවුණා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, එතකොට හරෙන් ප්‍රාන්දු ඇමැතිතුමා, එතකොට අපේ චාමර සම්පත් මන්ත්‍රීතුමාල ඇතුළු මේ විශාල පිරිසක් අද පුදුමාකාර උනන්දුවකින් උද්‍යෝගයකින් අද බොහොම ප්‍රීතියක් සමරනවා මගුල් ගෙදරකට ආවා වගේ. මම දැක්කා එක්සත් ජාතික පක්ෂයෙන් එක්සත් ජාතික බාධා කරනවා බාධා කරේ නැහැනේ. එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රාදේශීය සංවිධායකවරුන්ට ලියුමකුත් යවලා තිබුණා. තමන්ගේ නිවසේ සිට ජනාධිපතිතුමා ජාතිය අමතනකොට රතිඤ්ඤා හඬ දැල්වලා මේක බොහොම උත්සවශ්‍රීයෙන් සමරන්න. හැබැයි ඒ ලියුමේ අනේ මම බාධා කළේ නැහැනේ. මම බාධා කළේ නැහැනේ.
මොකද
උත්සවශ්‍රීයෙන් සමරන්න.
මේමයි ඒ ලියුම తీරන පෙන්නන්නක පොඩ්ඩක්.
හැබැයි ඒ ලියුමම යට තිබුණ ප්‍රසිද්ධ ස්ථානවල හන්දිවල රතිඤ්ඤා පත්තු කිරීමෙන් වළකින්න කියලා. මොකද ජනතාවගෙන් එන විරෝධය මකන්න. එතකොට මොකටද මේ සද්දේ? මොකද්ද මේ තියෙන චූන් එක? අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් IMF එකෙන් ඩොලර් මිලියන 233ක් හම්බෙලා තියෙන සතුට. හැබැයි අද අපි දැක්ක ජනාධිපතිතුමාගේ හැමතීමත් එක්ක එතුමාගේ පිටිපස්සේ හිටපු මේ ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මහා සද්දෙන් මේසට සද්ද දාලා ඒක බොහොම ප්‍රීතියෙන් සමරන හැටි ලැජ්ජ හිතෙනවා. දැන් අර හෙලිකොප්ටරයක් කියන කිව්ව හෙලිකොප්ටරෙන් ඉන්නේ අපි නෙවෙයි මන් දන්න හැටියට. දැන් අර IMF එකට යන්න එපා, මේක මහා භීතියක්, මේකට ගියොත් ඉවරයි කියලා මේ IMF එකට යන්න එපා කියලා කියපු උපදෙස් දුන්න කණ්ඩායම තමයි අද ජනාධිපතිවරයා IMF එකෙන් මිලියන් 233ක අර මය මුදලෙන් අටෙන් එක කොටසක් ලැබෙන්න හදනකොට මේ විදියට දැන් ඔල්වර් සම්දෙන්නේ. ඉතින් හැබැයි අපි අනිවාර්යෙන් කියන්න ඕනේ හරිනම් අපිට සතුරු වෙන්න පුළුවන්. මොකද සමග ජන බලවේගය තමයි අපි ඉස්සරලාම කිව්වා කරුණාකරලා මේ අර්බුදය මතුවෙන අවස්ථාවේ කරුණාකරලා IMF එකට යන්න, මේ ප්‍රශ්නේ මෙච්චර බරපතල වෙනකන් ඉන්න එපා කියලා කිව්වේ සමග ජන බලවේගය. හරිනම් අද අපි මේ මේසවලට වෙලා ඒ සද්ද දාලා ඒ ඔල්වර්සන් දාන්න ඕනේ. අපි කුහකව මේ ප්‍රශ්නේ දකින පක්ෂයක් නෙමෙයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. අද මේ පාර්ලිමේන්තුවේ කොටස් තුනක් ඉන්නවා. අර 103 කණ්ඩායම අනුර කුමාර දිසානායක මහත්තයා කණ්ඩායම ඉන්නවා. ඒගොල්ලෝ මේ සියලුම දේවල් දිහා බොහොම කුහක විදිහට බලනවා. අර ඩොලර් 500 ගන්න පිටරට යාළුවන්ගෙන් ඉල්ලගෙන ඇවිල්ලා ආර්ථිකය හදන්න හදන කණ්ඩායමක් ඒක. එතකොට තව සමහර කණ්ඩායමක් ඉන්නවා බල්ලෝ මරලා හරිකමක් නැහැ සල්ලි හොයන්න අපේ මේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම. මොන වාසිදායක මොන දේවල් කැප කරලා හරිකමක් නැහැ මේ අවස්ථාවේදී ඩොලර් ටිකක් ඕනේ නැහැ. සමග ජන බලවේගය කියන්නේ මැද මාවතු. සමග ජන බලවේගයට හැමතිස්සෙම අවශ්‍ය වෙන්නේ බබාවත් බේරගෙන අම්මවත් බේරගෙන ඒ ඩෙලිවරි එක කරන්න තමයි සමග ජන බලවේගය අවශ්‍ය වෙන්නේ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ණය ටික ගන්නත් ඕනේ. හැබැයි අපේ රටේ ලාභ ලබන වාසි ලබන ඒ අපේ රටේ ආදායම
ඔබතුමාට විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ආදායම් උපදවන ඒ ස්ථාන අපිට පාවලා දෙන්නත් බෑ. එතකොට අපි දැක්කා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට සමාජ මාධ්‍ය ජාලාවල කියන්නේ වික්‍රමසිංහ කියලා. වික්‍රමසිංහ දැන් මම හිතන්නේ මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු චාමර සම්පත් දසනායකල එහෙමත් දැන් මේ වික්‍රමසිංහ වෙලා තමයි ඉන්නේ. දැන් මූලාසනයේ මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් අපේ රටේ ආයතන තියෙනවා රත්තරම් විතර දාන කිකිලියොත් ඉන්නවා සුදු වලි හැටියට හඳුන්වන ආයතනත් ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියපු පළියට සුදු වලි හැටියට කිසිම ලාභයක් ප්‍රයෝජනයක් නැති ආයතන ගැන සැලකිලිමත් වෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි රත්තරම් විතර දාන කිකිලියෝ ඉන්නවා. දැන් මේනකොට අපි දන්නවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනේ දැන් ඈවර කරන්න හදනවා කුණු කොල්ලෙකට. එතකොට අපිට 149.5% මේකේ අයිතිය තියෙනවා. ලංකා හොස්පිටල් එකත් ඒ වගේම අපිට ලාභ ලබන ආයතනයක් 151.34% අපිට තියෙනවා. එතකොට 2022 වසරේ රුපියල් බිලියන 108ක් අපි ලාභ ලබනවා. 2022 වසරේ බිලියන 103ක් අපි ලාභ ලබනවා. එතකොට ලංකා හොස්පිටල් ඩොලර් රුපියල් බිලියන 2.23ක් 2022 3.2ක් අපි ලාභ ලබනවා. එතකොට මේ රත්තරන් බිත්තර දාන කිකිලියට විකුණන්න කවුද කිව්වේ? අර එක්සත් ජාතික පක්ෂයේ ලියුමක් යවනකොට ගංගොල රත්ඤ්ඤ පත්තු කරන්න කියලා. එතකොට ඒ පත්තු කරන රත්ඤ්ඤ අතර මේ ආණ්ඩු පක්ෂයේ මේසොල්ට තට්ටු දාලා බොහොම ඔල්වර්සන් දෙන මන්ත්‍රීවරුන්ගේ හදවත්වල අර රත්තරන් බිත්තර දාන කිකිලියට අර අපේ ආණ්ඩුවට මේ රටට ආදායම් උපයලා දෙන ආයතන ටික විකුණනකොට ඒ පත්තු කරන රත්ඤ්ඤවල සද්ද ඇස්සෙන් ඒකේ වේදනාවක් මතුවෙන්නේ නැද්ද කියන කාරණේ මම මේ අවස්ථාවේදී අහන්න ඕනේ. අපිට ඩොලර් රුපියල් ගන්න මාර්ග ඕන තරම් තියෙනවා. අද මම සහභාගී වුණා පරිසර අමාත්‍යාංශ පරිසර කාර්යක්ෂ මට තප්පරයක් දෙන පරිසර කාර්යක්ෂ සභාවේ රැස්වීමකට ගරු මූලාසනයේ මන්ත්‍රීවරුනි මම කියන්න කැමතියි. දැන් මීට අවුරුදු දෙකකට ඉස්සරලා අපේ රටේ ආසන්නයේ මුහුදුපත් වුණා අර පර්ල් එක්ස්ප්‍රස් නෞකාව ලොකුවට කයිය ගැහුවා. අපිට ඩොලර් මෙච්චර එනවා කියලා. හැබැයි පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ඒ වන්දිය වෙනුවෙන් ඒක තක්සේරු කරලා තියෙනවා ඩොලර් බිලියන් 6.9. මම හිතන 6.9ක්ම හම්බෙන්නේ නැහැ ලොකු වන්දියක් තක්සේරු කරුවට. තව දින 58යි තියෙන්නේ ඒකේ වන්දි නඩුව ඉදිරිපත් කිරීම සඳහා තව ඉතුරු වෙලා තියෙන දින 58යි. ඒක අපේ රටේ දාන්න නැතුව ඒක සිංගප්පූර වල දාන්න හදන්නේ. හැබැයි තවම නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවවත් තවම ඇවිල්ලා නැහැ. තව දින 58යි ඉතුරු වෙලා තියෙන්නේ ඒ පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ඒ අපිට වෙච්ච අලාභය තක්සේරු කරලා තියෙනවා ඩොලර් බිලියන් 7.8ක් 6.8ක්. අපිට ඩොලර් බිලියන් 2ක් 3ක් හරි හම්බෙන්න ගණන අපි මේ නඩුව දාන්න ඕනේ. තව දින 58යි ඉතුරු වෙලා තියෙන්නේ. තවම නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව වැජ්ජිහිල්ලා නැහැ. මේ වගේ අපිට ඩොලර් රුපියන්න අවස්ථාවන් මාර්ග අනන්තවත් තියද්දි මේ රත්තරන් බිත්තර දාන කිකිලිය ටික ආණ්ඩුවේ ලාභ ලබන ආයතන ටික මේ විදියට කුණු කොල්ලට ඈවර් කරද්දි මම හිතන්නේ මේ ආණ්ඩු පක්ෂයයට
ඔබතුමාට
හදිසිය වහිනකොට
මන්ත්‍රීතුමා ඔබතුමාට සානක මන්ත්‍රීතුමාගේ වෙලාව ලබා දීලා තියෙනවා.
කාගේද?
සානක මන්ත්‍රීතුමාගේ.
අනේ බොහොම ස්තුතියි. ඉතින් මම කියකිය හිටි ඒකයි. අපිට ඩොලර් බිලියන් ගණනාවක් අපිට හොයන්න උපයන්න මාර්ග තියෙනවා. ඉතින් එහෙම මාර්ග තියෙද්දි අපි අපේ රටේ මේ ආදායම් ලබන මේ තියෙන දේවල් අලෙවි කරන්න අපි හදනවා නම් ඒකෙන් අපිට සතුටක් ලබන්න පුළුවන් නම් අර එක්සත් ජාතික පක්ෂයේ ගම් වලට යවපු පණිවිඩ ඒ අහිංසක ජනතාව ලව්ව රත්ඤ්ඤ පත්තු කරෝලා ඒ දාන්න හදන සිගිති ආතල්ලක ඒක පිටිපස්සේ මෙන්න මේ වගේ දැවැන්ත ලාභ ලබන ව්‍යාපාර කොම්පැනි ඒ අසේ විකුණන්න සූදානම්ම කියන කාරණේ අපි කියනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගිය අවස්ථාවේ ශැංග්‍රීලා හෝටලයට හමුදා මූලස්ථානයේ තියෙන ඉඩම වික්කා. කීයකට වික්කේ? ඩොලර් මිලියන් 50කට. ඒක හරියට තක්සේරු වාර්තාව ගත්තොත් ඩොලර් බිලියන් 2ක විතර වටිනාකමක් තියෙන ඉඩමක්. ඒ භූමිය වික්කේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුකාරයේ ඩොලර් මිලියන් 50කට. ඒ වගේම තමයි දැන් මම කියන්න ඕනේ ටෙලිකොම් ආයතනයේට අර ෆයිබර් ඔප්ටික්ස් ප්ලාස්ටික්ේ දාලා කොළ පැටලුණා. දැන් මේ වෙලාව එහෙම වුණාට පස්සේ වෙලාව වැඩි වුණානේ කොළ පැටලුණා. ඒ ෆයිබර් ඔප්ටික්ස් කිලෝමීටර් 65,000 මේ මුළු රට වටාම ආවරණය වෙන ෆයිබර් ඔප්ටික්ස් ජාලාවන් කිලෝමීටර් 65,000ක ජාලයක් ඒකේ තියෙනවා. එතකොට අර මුහුද යට ඒ තියෙන කේබල් ජාලාවක් තියෙනවා. එතකොට මේ දැවැන්ත ආයෝජනයක් දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ ඇතුළු දැවැන්ත වත්කම් සමූහයක් තියෙනවා. මේ සියල්ලම කුණුකොල්ලට විකුණනවා නම් අපිට දෙයියන්ගේ පිහිටයි කියන කාරණය මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. එතකොට දැන් ඊට අමතරව අපි දන්නවා අපිට ඇහෙනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගම, ශ්‍රී ලංකා කේටරින්, ඊගාවට එයාපෝර්ට් ග්‍රවුන්ඩ් හැන්ඩලින් එක, ඊගාවට හිල්ටන් හෝටලේ, වෝටර් සේජ් සීනි සමාගම, ඒ වගේ ආයතන ගණනාවක් දැන් හෙට අනිද්දාට ඉදිරියේදී ඈවර වීමට නියමිතයි. ඉතින් ඒ නිසා අපි කියනවා කරුණාකරලා මේවා ගැන හිතන්න. මේ ණයක් අරගෙන ප්‍රීති වෙන්න පුළුවන් ද අපිට? එතකොට දැන් අපේ ගෙදර බංකොලොත් වෙලා තියෙනවනම් ඒ ගෙදර බංකොලොත් වෙලා තියෙනකොට බාප්පා ඇවිල්ලා පාලනේ බාර අරගෙන විකුණන්න දෙයක් නැත්තම් ගෙදර තියෙන ලිඳ විකුණනවා. අපි මේ අපි බඩගින්නට හරි වතුර දිබහට හරි පණිට්ටෝකින් වතුර ඇදගෙන බීපු ලිඳ විකුණනවා. ඊට පස්සේ ලිඳේ අයිති අපිට නැහැ. අපි ඒ ලිඳේ වතුර ටික අපි ඊට පස්සේ ලිඳ විකුණපු හාදයෙන් අපි සල්ලි වලට ගන්න ඕනේ. ගෙදර තියලා ලිප විකුණනවා. එතකොට ඒ ගෙදරේ ලිපේ උයන්න තියෙන අයිති අපිට නැහැ. අපි කඩෙන් ඉඳිආප්පයක් පාන් කෑල්ලක් ගෙනලා අපිට කන්න සිද්ධ වෙනවා. ගෙදර තියෙන කුස්සිය විකුණනකොට, ගෙදර තියෙන හාන්සි පුටුව විකුණනකොට, ගෙදර තියෙන ඇඳ විකුණනකොට, ගෙදර තියෙනවා. එතකොට ළමයි දරුවෝ ටික එළියට පැනලා පුරේ දාලා කෑ ගහනවා, පුරේ අපේ තාත්තා ණයක් අරගෙන අද කුකුල් මස් කිලෝ එකක් ගෙනාවා, අද කඩෙන් හොඳ රයිස් එකක් ගෙනාවා, අද කඩෙන් හොඳ කොත්තුවක් ගෙනාවා කියලා ගෙදර ඉන්න පැටවුන්ට එළියට පැනලා හුරේ දානවා. ඉතින් ඒ වගේ තමයි අර මූලාසනේ මන්ත්‍රීතුමනි, මේ අර අර ගෙදර තියෙන ලිඳ විකුණනකොට, ගෙදර තියෙන ලිප විකුණනකොට, ගෙදර තියෙන කුස්සිය විකුණනකොට, ගෙදර තියෙන ඇඳ හාන්සි පුටුව විකුණනකොට මේ ලදරු පැටව ටික උරේ ගාලා කෑ
ගහනවා.
මට කනගාටු. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ බොහොම පැහිච්ච පරිණත දේශපාලකෙයි. එතුමත් මේ ඩොලර් මිලියන් 233ට චූන් නැච්ච චූන් විල්ලගෙන තමයි මට තියෙන කනගාටු. එතකොට හරින් ප්‍රාන්ත හැමතුමා අද නිකන් මගුල් ගෙදරක මනමාලයාගේ පැත්තෙන් කතාවට ලෑස්ති වෙලා වගේ ආවේ. පුදුම උනන්දුවකින් පුදුම චූන්නකින් ආවේ. සජිත් ප්‍රේමදාස මහත්තයා කනගාටු වෙනවා කිව්වා. දැන් පපුව පත්තු වෙනවා කිව්වා. සජිත් ප්‍රේමදාස මහත්තයා කුහකයෙක් කිව්වා. අර අතට ආපු දේ කටට දාගන්න බරෝ ගියා කිව්වා. මොකද්ද මේ? ඩොලර් මිලියන් 233ක් හම්බෙලා අර කියපු දහසක් කොන්දේසියෝට එකඟ වෙලා ජනතාව පීඩනයට පත් වෙලා අද මිනිස්සුන්ට කන්න නැති තත්ත්වයකට පත්වලා දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සහ සෞඛ්‍ය අද මේ රටේ සමස්ත පවුල් ප්‍රමාණය 52%ක් අතහැරලා එහෙම තියෙන තත්ත්වයක් තුළ අර ණයට හම්බෙච්ච ඩොලර් මිලියන් 233ක් වෙනුවෙන් හරින් ප්‍රාන්දු මහත්තයාත් අද ඇවිල්ලා අර මගුල් ගෙදර මනමාලයාගේ පැත්තෙන් කතා පවත්වනවා වගේ පුදුම ජයග්‍රහණයක් පැළඳ කඩුගස්ථාන නිකන් අර පක්ෂිණ නම්බු අරගෙන මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු පුදුමාකාර හපංකමක් වගේ අද එතුමා කතාවක් පවත්වනවා. එතකොට මේ අපේ කාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා ඇතුළු අපි දැක්කා අර බදුල්ලේ මන්ත්‍රීතුමාගේ නම් මොකද්ද අර කවිරත්න නෝනාගේ යාළුවා පුදුම කටකට පුදුම බලයක් ඇවිල්ලා මම නම කියන්නේ නැහැ. ඔව් ආරච්චි ආරච්චි නම කියන්නේ නැහැ. පුදුම කටට බලයක් ඇවිල්ලා සෑහෙන කාලයක් සද්ද කරේ නැහැ. ඔහම තමයි මූලාසනේ මන්ත්‍රීතුමනි. අර දීර්ඝ පෑවුම් කාලයක් තියෙනකොට අර ගුල්වලට එලා හැංගිලා මඩ අස්සේ ඉන්න ගෙම්බෝ හොඳ ලස්සන වැස්සක් ඇස්සහම ඔහොමම තමයි රැයක් එළියනකන් නිදා ගන්න නැහැ. තක බක තක බක තක බක. ඉතින් ඒ වගේ තමයි මට පේන්නේ දැන් මේ 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 සියලු දෙනාටත් දැන් මේ වෙලා තියෙන්නේ. අනේ මම තමුන්නාසරට
කියනවා
මේ ණයට ගෙනාවේ මේ මේ රටේ ලාභ ලබන ආයතන ටික ඈවර කරලා ගෙනාවේ. ඉතින් එහෙම ගෙනාවු මේ ඩොලර් මිලියන් 333ක් වෙනුවෙන් තමුන්නාසල ඔච්චර උඩපණින්න එපා. තමුන්නාසල අපි සියලු දෙනා මේ කටයුත්ත මීට වැඩිය බුද්ධිමත් කරන්න ඕන කියන කතාව කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. ඊළඟට ගරු වේලු කුමාරන් මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 5ක් කාලයක් ලැබෙනවා. ඊට අමතර ඊට මත්තෙන් අපේ ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලාසෙන්ට පැමිණෙනවා.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இன்று எங்களது நாட்டினது கடன் பெறுவதற்குரிய மீண்டும் ஒரு அனுமதியை லைசனை பெற்றிருக்கக்கூடிய ஒரு நாளாக இருக்கின்றது. அந்த லைசன் பெறப்பட்டது என்பதை இந்த நாட்டினுடைய ஜனாதிபதி இன்று இந்த அவையிலே தெரிவித்திருக்கின்றார். இங்கே நாங்கள் ஒரு விடயத்தை மிக தெளிவாக குறிப்பிட வேண்டும். இன்று இந்த நாட்டிலே அமுல்படுத்தப்படுகின்ற கொள்கை, இந்த நாட்டிலே இன்று நடைமுறைப்படுத்தப்படுகின்ற விடயங்கள் எந்த ஆட்சியிலே அல்லது எந்த மக்கள் ஆணையிலே பெறப்பட்டது என்ற கேள்வி எழுகின்றது. ஏன் அவ்வாறு குறிப்பிடுகின்றோம் என்றால், இங்கே இந்த நாடு வங்குரோத்து நிலையை நோக்கி சென்று கொண்டிருக்கின்ற போது 69 லட்சம் மக்களினால் உருவாக்கப்பட்ட இந்த அரசாங்கத்திலே இருந்த அனைத்து உறுப்பினர்களும் ஒருமுகமாக IMF-க்கு நாங்கள் செல்வதில்லை, IMF என்பது இந்த நாட்டை இல்லாமல் ஒழித்துவிடும் என்ற கொள்கையிலே இருந்தவர்கள். ஆனால் இன்றைய ஜனாதிபதி IMF-இடம் சென்று அந்த கடனை பெற்று அந்த அனுமதியை பெற்றிருக்கின்ற போது அதற்கு ஆரவாரம் செய்பவர்களும் அவர்களாகத்தான் இருக்கின்றார்கள். அவே எனக்கு புரியவில்லை, தலைக்கால் புரிந்து கொண்டு இவர்கள் இருக்கின்றார்களா இல்லையா என்று புரியவில்லை. மறுபுறமாக இந்த எதிர்கட்சியிலிருந்து நாடு வங்குரோத்து நிலைக்கு செல்கின்றது, பிராங்க்ராப்டாக போகின்றது, அவை வேறு வழி இல்லை, IMF-இடம் செல்லுங்கள் என்பதை நாங்கள் மீண்டும் மீண்டும் குறிப்பிட்ட போது அதனை ஏளனம் செய்தார்கள். எவ்வாறாயினும் இன்று புத்திசாலித்தனமாக ஜனாதிபதி அவர்கள் அதனை செய்திருப்பது வரவேற்கத்தக்கது. ஒரு வகையிலே எதிர்கட்சியில் பல்வேறு விதமான நிபந்தனைகளால் இது பெறப்பட்டிருக்கின்றது என்று குறை சொன்னாலும் கூட வேறு வழி கிடையாது. எங்களுக்கு இருக்கின்ற ஒரே வழி அந்நிய செலாவணி ரீதியாக எங்களை காப்பாற்றிக் கொள்வதற்கு இருக்கக்கூடிய ஒரே வழியாக இந்த IMF காணப்படுகின்றமை தான் அதற்கான காரணமாக இருக்கின்றது. அவை இன்று ஜனாதிபதி என்ன செய்ய வேண்டும், இன்று இப்போது இந்த அரசாங்கம் என்ன செய்ய வேண்டும், இந்த அரசாங்கம் நடைமுறைப்படுத்துகின்ற கொள்கைகளுக்கு, இந்த அரசாங்கம் நடைமுறைப்படுத்துகின்ற விடயங்களுக்கு மக்களது ஆணை கிடையாது. மக்களது ஆணை இல்லாத விடயங்களே, எதிர்க்கு புதிரான விடயங்களையே இன்று நடைமுறைப்படுத்திக் கொண்டிருக்கின்றார்கள். அவே அதனால் ஜனாதிபதி இந்த அரசாங்கம் இன்று செய்ய வேண்டியது உடனடியாக மக்கள் ஆணையை பெறுவது. அவை அது ஜனாதிபதி தேர்தலாக இருக்கலாம், அது பொது தேர்தலாக இருக்கலாம், அதற்கு அப்பாற்பட்ட ஒன்றாக இருக்கலாம். ஒரு மக்கள் ஆணையை பெறக்கூடிய விடயத்தை மேற்கொள்ள வேண்டிய கடப்பாடு இன்று இந்த அரசாங்கத்திற்கு காணப்படுகின்றது. அதனை விடுத்து IMF-க்கு செல்லக்கூடாது என்கின்ற போதும் ஆரவாரம் செய்வது, IMF-க்கு பெற்றவுடனும் ஆரவாரம் செய்வது, எதை சொன்னாலும் புத்தியற்றவர்கள் போல, மூளையற்றவர்கள் போல, மூளை களிமண்ணால் ஆக்கப்பட்டவர்கள் போல எல்லாவற்றுக்கும் ஆரவாரம் செய்து கொண்டு இருக்கின்ற நிலையிலே இருந்து சற்றாவது இப்போது விடுபட வேண்டிய ஒரு நேரம் ஏற்பட்டிருக்கின்றது என்பதை நாங்கள் ஞாபகப்படுத்த வேண்டும். அது மட்டுமல்ல, இன்று கடனை பெறுவதற்குரிய அனுமதி கிடைத்திருக்கின்றது. அவே இந்த கடனை பெற்று மீண்டும் எதிர்காலத்தை பாழாக்காமல் முறையான ஒரு வழித்திட்டத்திற்கு நாங்கள் செல்ல வேண்டியிருக்கின்றது. அந்த வழித்திட்டம், அந்த முறையான வேலை திட்டம் தொடர்பாக பேச வேண்டியிருக்கின்றது. இன்று போலின் இல்லாமல் ஆகியிருக்கலாம், ஆனால் மக்கள் பட்டினியிலே வாடுகின்ற நிலை, பட்டினியிலே வீடுகளிலே இருக்கின்ற நிலை ஏற்பட்டிருக்கின்றது. இன்று விலை அதிகரிப்பினால் மிகப்பெரிய அளவிலே பாதிக்கப்பட்ட கிராமங்களிலே, தோட்டங்களிலே இருக்கின்ற மக்கள் ஒருவேளை உணவுக்காக திண்டாடுகின்ற நிலை ஏற்பட்டிருக்கின்றது. அவை இந்த நிலையிலிருந்து இந்த மக்களை எடுக்க நடவடிக்கை தொடர்பாக நாங்கள் பேச வேண்டியிருக்கின்றது. அவை இத்தகைய பொறுப்பான விடயங்களை கவனத்தில் கொண்டு நாங்கள் செயற்பட வேண்டிய காலகட்டத்திலே இருக்கின்றோம். அது தொடர்பாக கவனம் செலுத்த வேண்டும் என்பதை இந்த அவைக்கு கூறி முடிக்கின்றேன். நன்றி.
பௌமிச்சத்தை கருமந்து